ගරු යදාමිනී ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාණන් විනාඩි 8ක කාලයක් තිබෙනවා.
මූලා සුනාරෝඩ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන් රටේ නිදහස කියන එක අපි දන්නවා. එක දිනලා දෙන්න හැමදාම කැප වෙච්ච ජනතාවගේ අයිතිය කියන එක දන්නවා. ඒක ආරක්ෂදෙන් කර දෙන්න කැප වෙච්ච මාජන ප්‍රවාහයක්, අඛණ්ඩව නියෝජනය කරන කණ්ඩායමක් හැටියට අද දවසේ විශේෂයෙන් නිදහසේ 75 වැනි වසර සඳහා තාම තීරණාත්මක කාල පරිච්ඡේදයක වැරිශීෂයක් සාකච්ඡාවට ගන්න අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. අවුරුදු 75කට ඉස්සෙල්ලා අපි වගේ තරුණයින්ට මේ රටේ මහ පොළොවටවත් අයිතියක් තිබුණේ නැහැ. අපි වටේ තියෙන සාගර වළල්ලට යන්නවත් අයිතියක් තිබුණේ නැහැ. අහස් කුස සිමින දෑගප් තනපු ජාතියක් වුණත් ඒ අහස් කුස ගැනවත් හිතන්ට අපිට නිදහසක්වත් තිබුණද කියලා එදා තරුණයන් නිදහස වෙනුවෙන් සටන් කරපු කාල පරිච්ඡේදයක් තිබුණා. මූලාසුනාරෝඩ මන්ත්‍රීතුමනි, අවුරුදු 500කට එහා ඉඳලා මේ රටේ නිදහස අපෙන් උදුරා ගන්නට, අපේ උරුමය අපෙන් උදුරා ගන්නට ආක්‍රමණිකයාගෙන් පසු ආක්‍රමණිකයා, පරංගින්ට පස්සේ ලන්දේසි ඉංග්‍රීසි ආදී වශයෙන් ආක්‍රමණයෙන් ආක්‍රමණය ඇවිල්ලා අපිව විනාශ කරන්නට කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදය ගත කරපු මේ රටේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් මුහුකුරා ගියපු ජාතියක් හැටියට ඉදිරියට එන්ට පසුගිය අවුරුදු 75 අපේ රටේ විශේෂයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කැපවී කටයුතු කළා. අමතක කරන්න එපා, ආසියාවේ පරණිතම ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය හිමි අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. විශේෂයෙන් පසුගිය අවුරුදු 75 අපිට ගොඩනගා ගන්න තිබුණු දැවැන්ත දර්ශකයන් රාශියක් ලෝකයේ ඉදිරියේ සුවා තබන්නට මුහුකුරා ගියපු ජාතියක් හැටියට නිදහසේ ඒ ජයග්‍රහණයෙන් එකින් එක දිනා දෙන්න මේ උත්තරීතර සභාව කැපවී කටයුතු කරා. ගිය අවුරුදු 75 තමයි අපිට අහිමි වෙලා තිබ්බ අපේ රටේ මහ ජනතාවට තිබුණු නැති මහ පොළව විංගලෙන් අංගලට දිනා දෙන්න වගා කරපු මහ කන්නේ යල කන්නේ වගා කරපු ජාතියක් හැටියට ඒ අස්වැන්නේ උරුමය වගා කරන ජනතාවට දිනලා දෙන්න පුළුවන් නීති කැටුම්පත් සම්මත කළ දුන්නේ මේ සභාව කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. කරලිය වලල්ලෙන් එහාට ගිහිල්ලා ජනසතු ව්‍යාපාර හරහා වරාය වේවා ඒ මහමූදට යන්න පුළුවන් අයිති අපේ රටේ ජනතාවට දිනලා දුන්නු අනපනර්ථක සම්මත කළ දුන්නේ මේ උත්තරීතර මහජන නියෝජිත ආයතනයේ අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා සම්මත කරපු අනපනත් වලින් කියලා අමතක කරන්න එපා. අවසාන යානාව කටුනායකින් පිටත් කරලා යවලා මේ රටේ අහස් කුස දිනන්ට පුළුවන් අනපනට්ටික සකසලා දුන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරපු මහජන මන්ත්‍රීවරු කියලා අමතක කරන්න එපා. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව කරය ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් මේ මහජන සභාව පසුගිය අවුරුදු 75 කාල සීමාවේ හදලා දීලා තියෙනවා. ඒ අපෙන් උදුර ගන්නට හදපු වෙලාවේ වර්ග හැතැම්ම 25,000ක ඔප්පුවේ අයිතියේ ඊළඟ දුවා දරුවා වෙනකන් දිනා දෙන්න අපේ රටේ වීරෝදාර පරපුරන් කැපවී කටයුතු කරා. ඒ සියල්ලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා දුන්නේ මේ උත්තරීතර සභාව කියන එක, මහජන නියෝජිත සභාව කියන එක අපි අමතක කරන්න සුදුසු නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන් පසුගිය මාස කීපයකට උදදී මේ උත්තරීතර සභාව ආසියාවේ පරිණතිමයෙන් ප්‍රජාතන්ත්‍ර නියෝජිත ආයතනය පොළවට සමතලා කරන්න ගිනිතියන්ට යම් කණ්ඩායමක් දෙකක් මේ ප්‍රදේශයේ නතු කරගන්න උත්සාහයක් දරන වෙලාවේ නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන් මේ උත්තරීතර ආයතන ආයතනය අපේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් අපිට අහිමි වෙලා තිබුණු පරම්පරාවන් යුගයන් පරිච්ඡේදයන් නැවත දිනා දෙන්නට පුළුවන් විශ්වාසය ජනිත කරන ආයතනය හැටියට ආරක්ෂක කරන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කැපවී කටයුතු කරේ. ඒ නිසා මේ උත්තරීතර ආයතනය නියෝජනය කරන මහජන නියෝජිතවරයෙක් හැටියට මම ප්‍රථමයෙන්ම මගේ කෘතවේදීත්වය මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂක කරන්න කරන ලද කැපකිරීම මතක් කරන එක මගේ යුතුකම. මම ඊට හා ඒ ගැන කතා කරන්න කාලෙ ගන්නේ නැහැ. අද දවසේ විශේෂයෙන් තවත් අමාත්‍යංශ ගණනාවක ගැන වැශීෂ කතා කරන වෙලාවේ මම පොඩ්ඩක් ඒව ගැන කතා කරන්න කාලය යොමු කරන්න අදහස් කරන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ රට නිදහස් වෙලා අවුරුදු 75 තිස්සේ අපි සාක්ෂරතාවයේ මනින්නේ තවම අවුරුදු 10ක විතර පාසල් දරුවන්ගේ නියැදියක් අරගෙන මව් භාෂාවේ හසුරවීමේ කියවීමේ ලියවීමේ හැකියාව මත පදානම් වෙලා ඒකට අපිට 90 ගානකට ලකුණු තියෙනවා. 90 ගානකට ලකුණු තියෙනවා. අවුරුදු 75ක් තිස්සේ ලෝක සම්මතයේ හැටියට අපි මනින්නේ සාක්ෂරතාවයේ හැමයි.
ගරු මන්ත්‍රීතුමා තවත් විනාඩි දෙකක් කාලයක්.
අදපත් වෙලා තියෙන தත්වයේ අනුව මට තව විනාඩියක් දෙකක් දීර්ඝ කළ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අද රටපත් වෙලා තියෙන தත්වයේ අනුව විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් හඳුනගත්ත ප්‍රමුඛ සටනක් හැටියට මේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සටන ආරම්භ කළා තියෙනවා. ඊට නොදෙවෙනි සටනක් අපි දැන් ආරම්භ කරන්න තියෙනවා. අපි අවුරුදු 75කට පස්සේ අපේ දැනුම පිළිබඳ තියෙන පිපාසය සංසිඳවන්න සාක්ෂරතාවයේ තමා දෙන්න තියෙන දේ මේ සාක්ෂරතාවයේ නිවැරදි මානයන් ටික හදා ගන්න ඕන අවුරුදු 75කට පස්සේ. අපි අධ්‍යාපන අමාත්‍යංශයට බර දෙන්න ඕනේ නැහැ. මේක තාක්ෂණ අමාත්‍යංශය බාර ගන්න ඕන රාජකාරියක්. අපේ සාක්ෂරතාවය මනින්න මව් භාෂාවේ නිපුණතාවය ඉතාම වැදගත්. නමුත් අපි එතනින් නවතින්න බෑ. තව භාෂාවක් දෙකක් කතා කරන්න අපිට තියෙන නිපුණතාවය හදාගන්නේ කොහොමද? ඒක අපි මනින්න ඕන. ඉතිහාසයේ පුරාවට අපි පාලි සංස්කෘත මනින්න ඇති. අපි ලැතින් ඉංග්‍රීසි මනින්න ඇති කතා කරපු භාෂාවල් හැටියට. නමුත් අද අපි මනින්නේ මව් භාෂාව විතරයි. එමනම් සාක්ෂරතාවයේ තවත් භාෂාවක් දෙකක් කතා කරන්න තියෙන හැකියාව මනින්න පටන් ගන්න ඕන. අපි මනින්න පටන් ගන්න ඕන අද යුගයේ හැටියට සංඛ්‍යාවන් සමග ගණනය කිරීම හැකියාව මූල්‍ය සාක්ෂරතාවේ ෆයිනෑන්ෂල් ලිටරසි කියලා අපි කියනවා. නියුමරල්ස් වල තියෙන හැකියාව මනින්න පටන් ගන්න ඕන. If we are to have a correct reading on our literacy, honorable members, අපි අවුරුදු 75කට පස්සේ පටන් ගන්න ඕන අඩුම ගානේ මේක මනින්න. සිව්වැනිව අපි විශේෂයෙන් තාක්ෂණ හැකියාව මනින්න පටන් ගන්න ඕන. At least the ability, the IT literacy has to be measured. තාක්ෂණ ඥානය පිළිබඳව තියෙන සාක්ෂරතාවය මනින්න පටන් ගන්න ඕන. මේ මානයන් අපේ සාක්ෂරතාවයට එන්න ඕන. අද ලෝකයේ අනාගතයේ දෙස බලලා තියෙන අභියෝගයට අපි සූදානම් වෙන්න නම් පස්වැනිව අපි මනින්න පටන් ගන්න ඕන. අපේ ජනතාවට ජාලගත වෙන්න එහෙම නැත්නම් අනිත්‍ය කොටස් සමග සම්බන්ධ වෙලා සහසම්බන්ධයෙන් වැඩ කිරීමට තියෙන හැකියාව networking capacity මේව සාක්ෂරතාවයේ මනින්න ආරම්භ කරන්නේ නැතුව අද තාක්ෂණය ගැන අපි මොනවටද කතා කරන්නේ? මේ සියලු කාරණාවලට තාක්ෂණයට ඉතාමත්ම විශාල වගකීමක් තියෙනවා ඉෂ්ට සිද්ධ කරන්න.
ගරු මන්ත්‍රී මහත්මයා අවසන් කරන්න.
මා තවිනාඩි දෙක තුනක් විතර ගන්න බලාපොරොත්තු වෙන අය මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා මට මේ ටික කියන්න ඉඩ දෙන්න.
ගරු මන්ත්‍රීතුමා මට මේ
කාලේ කොළඹ දිස්ත්‍රික්කේ
කරගෙන ඉන්න අවස්ථාවක්
තියෙනවා. අපේ ප්‍රදේශයට ගිහිල්ලා පාසල් ටික අරගෙන බැලුවම 23,000 දරුවෝ ඉගෙන ගන්නවා. අවිස්සාවේ ලාසනේ උදාහරණයකට ගත්තම අවිස්සාවේ ලාසනේ සාක්ෂරතාවයේ තාක්ෂණික IT literacy ෆයිනෑන්ෂල් ලිටරසි මනින්න ගියාම මනින්න දත්ත මනින්න තියා ඒවට අවශ්‍ය මූලික පාසුකම් තිබිලත් නැහැ. ඒ හින්ද මම විශේෂයෙන් මතක් කරන්නේ මේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉන්න උදවියට පස්වදාරුම් පිළියොතක් හරහා අවම වශයෙන් යටිතල පාසුකම් ටික සකසලා දෙන්න. IT infrastructure is an important critical thing. අපේ රටේ පාසල් පද්ධතියේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන පාසල් වලටවත් මේවා නැත්තම් ඈත පිට පාසල් ගැන මම කතා කරන්න කාලය ගත කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ අධ්‍යාපනය තාක්ෂණික දැනුම මේ පරිවර්තනය කරන්න නම් අපි පාසල් පද්ධතිය එකාසු කරගත්ත තාක්ෂණික ව්‍යවසායකත්වයක් නිර්මාණය කරන්න වැඩසටහනක් යන්න ඕන පාසල් පද්ධතිය. ඒ වැඩසටහන් පද්ධතිය නිර්මාණය වෙන කාල පරිච්ඡේදයේ ඉදිරි වසර 75 නිදහසෙන් පසුව ඇති වෙන කාල පරිච්ඡේදය වෙනවා නම් ඒක තමයි අපේ ලොකුම සතුට වෙන්නේ. මේ තාක්ෂණික යටිතල පාසුකම, මේ තාක්ෂණික මිනුම් දඬු අපේ පාසල් පද්ධතියට ගමන් කරන්න තාක්ෂණික අමාත්‍යාංශය යම් වැඩසටහනක් ආරම්භ කළ යුතුමයි. මේ වැඩසටහන ආරම්භ කරන්නේ නැතුව අපි කොයිතරම් මෙතන වාද විවාදවල නියලුණත් ගරු මන්ත්‍රීතුමාලා එකඟ වෙයි මාත් එක්ක, අනාගත ලෝකයේ අපේට තියෙන අභියෝගයන් වලට අද තාක්ෂණය පාවිච්චි කළා දේශපාලන සමීකරණ වෙනස් කරන්න පුළුවන් නම්, අද තාක්ෂණය පාවිච්චි කළා ආර්ථික සමීකරණ වෙනස් කරන්න කටයුතු කරනවා නම්, අද තාක්ෂණය පාවිච්චි කළා අපේ රටේ සමාජ දේශපාලන ක්‍රියාදාමය වෙනස් කරන්න.
ගරුබන්තුම අවසන් කරන්න, කාලය අවසන් වෙලා
තියෙනවා. අපි තාක්ෂණය සඳහා ප්‍රමුඛතාවය දීලා මීට වඩා කටයුතු කරන්න ඕන කාල පරිච්ඡේදයක් නිර්මාණය කරන්න ඕන. මම අවසන් කරනවා, my only request, අඩුම ගානේ අපේ සීතාවක ප්‍රදේශයේවත් IT සැවි ටෙක් වැලි එකක් හරියට හැටියට පරිවර්තනය කරන්න. මේ කටයුත්ත සඳහා වෙන්න පුළුවන් සියලු අවශ්‍ය ශක්තිය ලබා දෙන්න තාක්ෂණ අමාත්‍යාංශයට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නැවත කියන්න ඕන විශේෂයෙන් පසුගිය අවුරුදු 75 අපේ ඉලෙක්ට්‍රොනික ආකයිව් එකක් නිර්මාණය කරන්න මේ කාල පරිච්ඡේදයේ අපිට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්තුතිවන්ත වෙමින් මා නියඳ වෙනවා.
සුදී ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා කාලයට අනුව කතාව අවසන් කරන්න. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මේ විදිහට වැඩිපුර වෙලා ගත්තොත් පල්ලෙහා ඉන්න මන්ත්‍රීවරුන්ට වෙලාව නැති වෙයි. ඒකම නිරීක්ෂණය කරනවා නිල මැදිරිය තුළ විශාල වශයෙන් පිරිස එහෙට මෙහෙට යනවා යම් ආකාරයකට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා කරුණාකරලා. ගරු සරත් ෆොන්සේකා මැතිතුමා, ඔබතුමා විනාඩි තේ කාලයක් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, මම අද ආරක්ෂක හමුදා ගැනත්, ජාතික ආරක්ෂාව ගැනත්, මහජන ආරක්ෂාව ගැනත් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා රටක් වුණාම අභ්‍යන්තර ආරක්ෂාව හා බාහිර උපද්‍රව වලින් රට ආරක්ෂා කර ගැනීමට අපි උනන්දු වෙන්න ඕනේ. ආරක්ෂක හමුදා වල වගකීම හැටියට අපි දකින්නේ රටක ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම, ඒ වගේම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, ජනතා පරමාධිපත්‍යය, එහෙම නැත්නම් රට වැසියා ආරක්ෂා කිරීම, මේවා ගැන අනිවාර්යයෙන්ම හමුදා ආරක්ෂක අංශ කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. සමහරු හිතනවා මේ වෙලාවේ මේ රටේ යුද්ධයක් නැහැ, ඒක නිසා අපි ආරක්ෂාව ගැන එච්චර අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ කියලා. ස්තුතියි ජනාධිපතිතුමා, ඔබතුමා මේ වෙලාවේ මෙතන රැඳී සිටීම ගැන. ආරක්ෂාව ගැන යුද්ධයක් නැහැ කියලා ආරක්ෂාවට වියදම් නොකර ඉන්න බෑ. ආරක්ෂාව තර්ජනයක් එන්නේ කල්වේලා ඇතුව දැනුම් දීලා නෙමෙයි හැම වෙලේම. ඒ නිසා හැමදාම ආරක්ෂක හමුදා එක හා සමානවම ඉතාම සුදුසුම ආකාරයට සූදානම් වෙලා තියෙන්න ඕනේ. ආරක්ෂාවට තර්ජනයක් ආවට පස්සේ ආරක්ෂක හමුදා හදන්න පටන් ගන්න වෙලා නැහැ. ආරක්ෂක අංශ පුරුදු පුහුණු කරනවා කියන එක සූදානම් කරනවා කියන එක ඉතාම කල් වේලා ගත වෙන වැඩක්. අපි දැක්කා LTTE එකත් එක්කත් අපි යුද්ධ පටන් ගත්තාම LTTE එක ආරම්භ කරාම යුද හමුදාව 15,000ක් වවන හමුදාවක් හිටියා. හැමදාම අපි හමුදාව පෙළ ගැස්ුවේ LTTE එක ඉදිරියට යන ආකාරය බලබල. ඉස්සෙල්ලම ගුවන් යානා නාශක අවි මතක් වුණේ LTTE ගුවන් යානා ගත්තට පස්සේ. යුද ටැංකි ප්‍රහාර කවි මතක් වුණේ යුද ටැංකි සහ වෙඩි නොවදින රථ ගන්න මතක් වුණේ LTTE එක RPG ගත්තට පස්සේ. ඒකට ඒ වගේ ප්‍රතිඵල හැටියෙ තමයි ඒ යුද්ධයේ ක්‍රමානුකූලව ඇදිලා ගියේ අවුරුදු 32ක්. කිසිම රටකට මොන සාමකාමී පරිසරයක වුණත් බාහිර තර්ජන නැහැ කියලා අපි අවතක් සේරුවල ඉන්න හොඳ නැහැ. තමුන්නාසලට මතක් කරන්න ඕනේ වර්තමාන තත්ත්වය වෙනස්. නමුත් 1987 ඉන්දියානු හමුදාව මේ ලංකාවට එනකොට ඒකාවේ අපි ආරාධනා කරලා නෙමෙයි. ඒකාවේ අපේ කැමැත්තෙනුත් නෙමෙයි. ඒක ආපු එක අපිට නවත්තන්න හැකියාවක් තිබුණෙත් නැහැ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. අපි ඒ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. අනිත් පැත්තට සිංගප්පූරුව කියන රට උදාහරණයක් හැටියට ගන්න. අපේ කොළඹ දිස්ත්‍රික්කය මම හිතන්නේ වර්ග කිලෝමීටර් 730යි සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 700යි. නමුත් සිංගප්පූරුවේ ආරක්ෂක බජට් එක ගිනිකොළ දිග ආසියාවේ තියෙන ලොකුම ආරක්ෂක බජට් එක. වියට්නාමයටත් වඩා ලොකුයි, තායිලන්තයට වඩා ලොකුයි, ඕස්ට්‍රේලියාවට වඩා ලොකුයි, මැලේසියාවට වඩා ලොකුයි, ඉන්දුනීසියාවට වඩා ලොකුයි. නමුත් රට අපේ කොළඹ දිස්ත්‍රික්කයේ සමාන රටක්. අනිත් පැත්තේ අපි මතක තියාගන්න ඕනේ ආරක්ෂාව කියන එක ලාභයට ගන්න බෑ. ආරක්ෂාව අනිවාර්යෙන් මිල අධිකයි. මේ කාලේ ගරු ජනාධිපතිතුමා සිකියුරිටි ගාඩ් කෙනෙක් දාගන්න ගියත් මාසෙකට රුපියල් 80,000ක් විතර ගෙවන්න ඕනේ. රුසියාවේ කතාවක් තියෙනවා. මම එහෙ ගියපු වෙලාවක මට එහෙ ජෙනරල් කෙනෙක් කිව්වා ලෝකේ ලාභයට ගන්න පුළුවන් ලෝකේ නිකන් ගන්න පුළුවන් එකම දේ මීයාගේ උගුලේ තියෙන චීස් කෑල්ල විතරයි කියලා. අපි මී උගුලට තියන්නේ කරවල කෑලි, ඒ රටවල තියෙන චීස් කෑල්ල. ඒ අරෙන්න වෙන කිසිම දෙයක් ලාභයට ගන්න බෑ කියලා. ඒකෙන් ඒගොල්ලෝ අදහස් කරේ ආරක්ෂාව කවදාවත් ලාභ නැහැ කියන එකයි. හමුදාවල සහ ආරක්ෂක අමාත්‍යාංශය අයවැය බිලියන 35කින් වැඩි වෙලා තියෙනවා. ඒ ගැන හුඟක් විවේචන තියෙනවා. මම කතා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සහ හමුදාවල පැත්තේ ඉඳලා. එහෙම කිරීමට අවශ්‍ය වුණේ ඇයි කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඒවා වැඩි වෙලා තියෙන ආකාරය ගැන මම උදාහරණ කීපයක් පමණක් දෙනවා. දීර්ඝ වශයෙන් කතා කරන්න ගියොත් වෙනම විශාල කාලයක් ගත වෙන නිසා මූලධන වැඩිවීම රුපියල් බිලියන 16ක් තියෙනවා. ඒකෙම බිලියන 12ක්ම තියෙන්නේ වත්කම් වැඩි දියුණු කිරීමට. මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදාවලටම අනුකූලව බිලියන 12ක් වත්කම් වැඩි දියුණු කිරීම. මෙතන මා හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම වගේ දාලා තියෙන්නේ හමුදා මූලස්ථාන, ත්‍රිවිධ හමුදා මූලස්ථාන ගොඩනැගීමට. මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ තිබුණ හමුදා මූලස්ථාන විනාශ කරේත් අලුත් හමුදා මූලස්ථාන හදන්න උනේත් හමුදාවල අයගේ ඉල්ලීමක් මත හෝ හමුදාවල අයගේ කැමැත්ත මත නෙවෙයි. ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම දේශපාලන යාන්ත්‍රණ මෙවට බල කියන්න ඕනේ. බිලියන 2.5ක් මූලධන වත්කම් අත්පත් කර ගැනීම තියෙනවා. අනිවාර්යයෙන්ම ඕනම ආයතනයක් දුවනකොට විශාල ආයතනයක් විශේෂයෙන්ම ආරක්ෂක අංශ කිව්වම යුද හමුදාව 175,000ක් පමණ, අනිකුත් හමුදා දෙක තවත් ලක්ෂයක්. මේවා නඩත්තු කරන්න ගියාම මූලධන වත්කම් අවශ්‍ය වෙනවා කලින් කලට. ඊළඟට බිලියන 1ක් තියෙනවා වෙනත් වියදම් කියලා. එතකොට මේ ආකාරයට බිලියන 16යි පුනරාවර්ධන වියදම බිලියන 19කින් වැඩි වෙලා තියෙනවා. මෙතෙන් තියෙන හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක් තමයි ටිකක් මවිත වෙන දෙයක්. පුනරාවර්ධන බිලියන 19කින් වැඩි වුණත් වැටුප් වලට වෙන් කරව මුදල බිලියන 5කින් අඩු වෙලා තියෙනවා ගරු ජනාධිපතිතුමා. මේකෙන් වැටෙන්නේ පහුගිය කාලයේ පුරාවට අලුතින් කට්ටිය බදවා ගැනීම විශ්‍රාම යන ප්‍රමාණය පුරප්පවඩු පුරවන වේගයෙන්ම කරලා නැහැ. ඒ වගේම හමුදාවල විශාල සංඛ්‍යාවක් මම දන්නා යුද්ධ යෝරණ දවසේ ඉඳලා යුද්ධ කාලේ නෙමෙයි යුද්ධ ඉවරනාන් පස්සේ ක්‍රමානුකූලව හමුදාවලට ලැබුණ සැලකීම ගැන කලකිරලා මේ හමුදාවලින් ඉවත් වෙලා යන විශාල පිරිසක් ඉන්නවා ක්‍රමානුකූලව. වැටුප්පලින් බිලියන 5ක් අඩු වෙලා තියෙනවා. සැපයීම් වලට බිලියන 22ක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඒ ගැන මම පොඩ්ඩක් විස්තර කතා කරන්නම් ඉස්සරහට. සේවා වලට බිලියන 1ක් වැඩි වෙලා තියෙනවා. නඩත්තු බිලියන 1ක් වැඩි වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණ ගත්තා පුනරාවර්තන වියදම් බිලියන 19කින් වැඩි 19කින් වැඩිවීමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට යුද හමුදා විතරක් ගත්තොත් උදාහරණ හැටියට හමුදා එවලුන්ගේ කෑම ගැන 2019 එක් අයෙකුට කෑමට වෙන් කළ තියෙන එක හමුදා භටයෙකුට දවසකට රුපියල් 645යි. 2022 මුදල් අමාත්‍යාංශ තක්සේරුව අනුව එක සබලෙකුට දවසකට වියදම ආහාර වලට රුපියල් 1084යි. වෙනස රුපියල් 440ක් පමණ රවුන්ඩ් ෆිගර් එකක් ගත්තා. එතකොට මාසෙකට එක්කෙනෙකුට වැඩි වෙනවා රුපියල් 1000 සමාවෙන්න රුපියල් 13640ක මුදලක් වැඩි වෙන්න ඕනේ. නමුත් ඒ එක්කෙනෙකුට එතකොට යුද හමුදා වීන 175000 ගත්තොත් බිලියන 2.38ක් වැඩිපුර ලැබෙන්න ඕනේ ආහාර වලට. නමුත් හමුදාවෙන් ලැබෙන වාර්තා අනුව අපට ලැබෙනවා මේ මුදල හමුදාවට ලැබිලා නැහැ කවදාවත්. තාම මේ වැඩි කරපු 1084 ලැබෙන්නේ නැහැ. තාමත් ලැබෙන්නේ රුපියල් 645 විතරයි. එතකොට තවුන්නාසලා තේරුම් ගන්න ඕනේ හමුදා බටේන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය කෑම වේල වෙනකොට හම්බ වෙන්නේ නැහැ කියන එක. ඒකන්ද මේ හමුදා වලට අයවැය වැඩි මුදල් ලැබීම ගැන චෝදනා කරන එක අසාධාරණයි කියලා මම නැවතත් කියන්නේ. මේ ගැන මේ ගාන වැඩි කළා නැහැ. ඊළඟට හමුදාවේ පමණක් ඉන්ධනවලට වෙන් කළ තිබිලා තියෙනවා මේ වර්ෂයට බිලියන 4.4ක්. ඊට පස්සේ මේ ඉන්ධන අර්බුද නිසා හමුදාව 30%කින් බිලියන පාවිච්චි ඉන්ධන පාවිච්චි කිරීම අඩු කරලා තියෙනවා. කට් ඩවුන් කළා තියෙනවා. එහෙම කරලත් තව බිලියන 4ක හිගයක් තියෙනවා පාඩුව යුද හමුදාවට. තිබුණේ බිලියන 4.4යි 30%කින් අඩු කරයන් පස්සේ තව බිලියන 4ක අඩුවක් තියෙනවා. එතකොට මේකෙනුත් අවුන්නාසලා තේරුම් ගන්න ඕනේ හමුදා පාවිච්චි කරනවා ඉන්ධන මිලියන ලීටර් 27ක්. එතකොට මේගොල්ලන්ට මේ කොහොම බලපානවද මේ මුදල් වැඩිවීම මේ හමුදා වලටත් ජනතාවට වගේම බලපානවා කියන එක අපි වැටහුම් තේරුම් ගන්න ඕනේ. ඊළඟට යුද හමුදා වලුන් විදේශ හමුදා වල පුහුණුව ලැබීම ඉතා අත්‍යවශ්‍ය කරුණක්. මේක ලෝකේ ඕනම හමුදාවක් සිද්ධ වෙනවා. අපේ හමුදාවට වඩා ඉතා පහසුකම් වැඩි තාක්ෂණය වැඩි හමුදාවලට ගිහිල්ලා පුහුණු කරලා ලබනවා. වර්ෂයකට යුද හමුදාවේ පමණක් 800කට 1000කට අතර ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙන හමුදා පුහුණුවෙන් ලබන්න පුරුද්දක් හැටියට ඒවට දෙන දීමනා අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැති හින්දා මේ වෙනකොට යුද හමුදාව 50%කින් මේක අඩු කරලා තියෙනවා විදේශ පුහුණුවෙන් වලට යවන එක. එහෙම අඩු කරලත් යුද හමුදාවට මේ වෙනකොට විදේශ පුහුණුවීම් සඳහා ලැබෙන මුදල බිලියන 1.3ක් අඩුවෙන් ලැබෙන්නේ පිරිමහ ගන්න බෑ කියලා වාර්තා වෙනවා. එතකොට මේ ආකාරයට අපිට පේනවා මේ හමුදා නඩත්තු කිරීම ලේසි නෑ. අයිත් එක හමුදා නඩත්තු කරනවා නම් ගරු ජනාධිපතිතුමනි මේ වාගේ ප්‍රමිතිය අනිවාර්යෙන් පවත්වාගෙන යන්න ඕනේ. හමුදා කියන ඒවා නිකන් ආවට ගියාට බංකොලොත් හමුදා වගේ පාවිච්චි නඩත්තු කළ වැඩක් නෑ. ලෝකේ අනිත් හමුදා එක්ක එකට ගමන් කරන්න පුළුවන් තත්ත්වයකට මේවා හදන්න ඕනේ. හමුදා නඩත්තු කිරීමේදී අපි දන්නවා යාන වාහන නඩත්තු කරන්න තියෙනවා, යුද නැව් නඩත්තු කරන්න තියෙනවා, ගුවන් යාන නඩත්තු කරන්න තියෙනවා, ප්‍රහාරක ගුවන් යාන නඩත්තු කරන්න තියෙනවා. ඒකත් තමයි නඩත්තු වලට යන වියදම එන්න වැඩි වෙනවා. විශේෂයෙන්ම ඩොලර් එකත් එක්ක මුදල රුපියල කඩන් වැටිච්ච වෙලාවක මේ වියදම් 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ආර්ථික හමුදා වල අයවැය වැඩිවීම අසාධාරණයි කියලා මේ කාලේ ආර්ථික විශේෂඥයෝ කියනවා අපට අහගෙනලා තියෙනවා. නමුත් ආර්ථික විශේෂඥයෝ හා දේශපාලනඥයෝ ආර්ථික විනාශ කළ පළියට ඒකට හමුදා වලට වන්දි ගෙවන්න බෑ කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ආර්ථික විනාශ කරන්න හමුදා දායක වුන්නේ නැහැ, ආරක්ෂකංශ දායක වුන්නේ නැහැ. ඒකන්ද ඒකට වන්දි ගෙවීම ඒ අංශ නොකළ යුතුයි කියන මතේ මම ඉන්නවා. මන් තා කුඩා උදාහරණයක් දෙන්න ඕනේ. මේ ආරක්ෂක අංශවල ආදායම් ගැන කතා කරනකොට රටවල් කීපයක වියදම ගැන මම පොඩි අවබෝධයක් ලබා දෙන්න තවුන්නාසලාට. ඉන්දියාව ගත්තම ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2277යි. ඒක පුද්ගල ආදායම. ආරක්ෂක වියදම ඩොලර් වර්ෂයකට ඩොලර් බිලියන 72යි. ඒක දළදේශීය ආදායමේ ප්‍රතිශතයක් හැටියට ගත්තම ඉන්දියාවේ 3% ප්‍රතිශතයක් තියෙනවා ඉන්දියාවේ ඩිෆෙන්ස් වලට. පකිස්තානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1537යි. ආරක්ෂක වියදම බිලියන 7.5යි. ප්‍රතිශතයක් හැටියට ගත්තම දළදේශීය ආදායමේ 2.2% ප්‍රතිශතය. සිංගප්පූරුව මා ඉස්සෙල්ලා ගුවාගේ ලෝකේ තියෙන ඉතා කුඩා රටක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000කට අධිකයි. මම හිතන්නේ 58,000කට දැන් කිට්ටුවේ මම හිතන්නේ. ආරක්ෂක වියදම ඩොලර් බිලියන 12.5යි. රට කුඩා වුණාට. කොළඹ විතරයි ඇති රටක්. ඩොලර් බිලියන 12.5යි. ප්‍රතිශතයක් හැටියට ගත්තම දළදේශීය ආදායමෙන් ඩොලර් 100%2.98යි. ලංකාවේ වර්තමානයේ තියෙන වෙන්කරව මුදල් අනුව බැලුවම බිලියන 400කට වැඩි මුදලක් වෙන් කළා තියෙනවා මම හිතන්නේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 3850යි. ආරක්ෂක වියදම බිලියන 1.1යි. බිලියන වලින් ගත්තොත් ඩොලර් බිලියන 1.1යි. මේක දළදේශීය ආදායමේ ප්‍රතිශතයක් හැටියට ගත්තම 2%. එතකොට ලෝකයේ අනිත් රටවල් එක්ක අපි සමහර මේක සංසන්දනය කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම අපිට පැමිණිලි කරන්න බෑ, කම්ප්ලේන් කරන්න බෑ. අපි විශාල මුදලක් රටේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරනවා කියලා. ආරක්ෂක වියදම බිලියන 30-35කින් වැඩි වෙලා කියන අය මේ වෙලාවේ මේවා ගැන කතා කරන තරම් උනන්දුවෙන් සීනිබදු වංචාවේ බිලියන 45ක් වැඩි වුණාම එච්චර කම්පාවට පත් වුන්නේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂිකව බිලියන 55ක් බිලියන 65ක් පාඩු වෙනකොට ඒවා ගැන එච්චර කම්පාවල කතා කරේ නැහැ. ශ්‍රී ලංකන්නේ ඉන්නේ සේවකයෝ 5700යි. ආරක්ෂක අංශවල ඉන්නවා ශ්‍රීදා හමුදාවේ 103ක්. එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව වාර්ෂික පාඩුව බිලියන 55ක් බිලියන 65ක් අතර ගණනක් වෙනවා. ආරක්ෂකේ වටිනාකම තේරුම් ගන්න නැති අයට ආර්ථිකය හදන්න බෑ කියන එකත් මම මතක් කරන්න ඕනේ. ආරක්ෂා නැති තැන මොනම රටකවත් ආර්ථිකය දියුණු වෙලා නැහැ කියන එකත් මම මතක් කරන්න ඕනේ. හමුදා වෙනුවෙන් අපි කතා කරනා වගේම හමුදාත් ඒ වගේම ගෞරවය රැකගෙන දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත් නොවි රට ජනතාව හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා කැපිය යුතුයි කියන පණිවිඩයත් මම මෙතන හමුදා ප්‍රධානීන් ඔක්කොම ඉන්නවා මේ වටේ ඒගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕනේ. හමුදා වෙනුවෙන් අපි කතා කරනා වගේම හමුදාත් ඒ වගේම ගෞරවය රැකගෙන දේශපාලනඥයන්ගේ අතකොළු නොවි රට ජනතාව හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා කැපිය යුතුයි කියන එක මතක් කළ දෙන්න ඕනේ. විශේෂයෙන්ම ජෙනරාල්වරු තමන්ගේ අනාගතය ගැන හිතලා දේශපාලනඥයන් ඉදිරියේ දන ගැහුවොත් හමුදාවේ ගෞරවය කෙලසෙනවා, ජනතාව පීඩාවට පත් වෙනවා, හමුදාවේ කනිෂ්ඨ නිලයන්ගේ ගෞරවයත් කෙලසෙනවා කියන එකත් මම මතක් කළා දෙන්න ඕනේ. අපි දැක්කා විශේෂයෙන්ම රතුපස්සල වගේ ස්ථානවල ගරු ජනාධිපතිතුමා දේශපාලනඥයන් සතුටු කරන්න ගිහිල්ලා හමුදාවේ කනිෂ්ඨ නිලයන් සමහර මධ්‍යම ප්‍රාණි නිලධාරීන් කොච්චර අපහසුතාවයට පත් වුණාද, හමුදාවේ ගෞරවය කොච්චර කෙලසුණාද කියලා ඒ තැන්වල. මගේ හමුදා ජීවිතේ මම උපරිම සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත නිලධාරියෙක් ලංකාවේ. මම හමුදාවේ වසර 40ක සේවයක් ලංකාවේ හමුදා නිලධාරියෙක් යන්න පුළුවන් උසස්ම තැන්වලට මම ගියා. අවසානයේදී මම හමුදාවේ තරුපහේ ජෙනරල් කෙනෙක් වුණා. හැබැයි මම ප්‍රතිපත්තිවල ඉඳගෙන වැඩ කරා. ඒක ගැන මම වෙලාව ගියත් උදාහරණ තුනක් දෙන්න ඕනේ. මම කවදාවත් දේශපාලනඥයෝට දන ගහලා දේශපාලනඥයෝ ඉස්සරහ ගිහිල්ලා දන ගහලා අතපාලා ජීවත් වෙන පුරුද්දක් මට හමුදාවේ මගේ ඉතිහාසෙ තිබ්බේ නැහැ. මම උදාහරණයක් දෙන්නම්. 1999 ජනාධිපතිවරු ඔබතුමාට මතක ඇති. මට නම එතකොට තිරුකුණාමලේ බාරව හිටපු ජෙනරල් කියෝසි ඒ සේනාංකේ බාරව හිටියා. ආරක්ෂා අමාත්‍යාංශයේ සිග්නල් එකක් ආව චන්ද්‍රාන් සිල්වාගෙන් ජනාධිපතිවරණ මීටිමක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ විරුද්ධ පක්ෂ නායකතුමා මීටිමට එනවා, මේකට ආරක්ෂාව දෙන්න කියලා. මට ඒතුමාත් එක්ක පුද්ගලික අවශ්‍යතා තිබුණ නැහැ. නමුත් ඒ ආකාරයට මම ඒ රාජකාරිය කරන්න මම එතුමාගේ රැස්වීම තිබුණේ ක්‍රීඩාංගණයට සම්පූර්ණ ආරක්ෂාව දාලා මම ඈතට වෙලා බලාගෙන හිටියා. මම එතුමා කතා කරන්න ගියේ නැහැ. හෙලිකොප්ටර් නවත්තන තැනින් මීටර් 100ක් විතර ඈත ඉඳලා මම බලාගෙන හිටියා. එතුමා යනකම් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා කතා කරලා ස්තුති කරලා ගියා. හැබැයි ජනාධිපතිවරණය ඔබතුමා පැරදුනා 1999. ඊට පස්සේ පත්වෙච්ච ජනාධිපතිතුමිය සහ ආරක්ෂක මණ්ඩලයේදී කැබිනට් එකේදී කතා කරලා තිබුණා සරත් ෆොන්සේකා කියන පුද්ගලයා හමුදාවෙන් එලවන්න ඕනේ. එයා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ රැස්වීම ගාව හිටගෙන හිටියා කියලා. ඒ තීරණය ක්‍රියාත්මකව වැළැක්වේ ඔබතුමාගේ පියාණන් අනුරුද රත්නත් ඇමතුමා. එතකොට මම දේශපාලනඥයෝ අතපෑවෙත් නැහැ. මම කාගෙන්වත් ඉල්ලා හිටියෙත් නැහැ. මං කරපු වැඩේ මට විරුද්ධ වැඩ කරනවා මේගොල්ලෝ මම බේර ගන්න කියලා. නමුත් මං කෙලින් වැඩ කරා. ඊළඟට 2002 ඔබතුමා අගමැති ආරක්ෂක MDT එක්සත් ජාතික පක්ෂ. එතකොට ආරක්ෂක කවුන්සලයේ තීරණයක් කළා තිබුණා ජනාධිපතිනි ඒක දැනගෙන හිටියේ නැහැ. එතුමිය ඒකේ සම්බන්ධ නැහැ. යාපනයේ අධි ආරක්ෂක කලාප වහන්න කියලා. ඒව නැවත ජනතාවට බාර දෙන්න කියලා. ඔබතුමාමට පුද්ගලිකවත් කතා කරා ආරක්ෂක ඇමතිත් කතා කරා. ඒ කාලේ සාම සාකච්ඡාවකුත් තිබුණා. නමුත් මම පිටු 20ක වார்த்தාවක් ලියලා මම ඒකට විරෝධය පාලා ඔබතුමාට වார்த்தාවක් දීුවා පිටු 20ක. ඒකේ පිටපත ගුද්ද මම දැම්ම ජනාධිපතිතුමියට. එතුමිය මට එන්න කියලා ඉල්ලලා මට තේපැන් සංග්‍රහයකුත් පැවැත්තුවා. ගෙදරටම ගෙන්නලා ඉවරලා. හැබැයි ඊට පස්සේ එතුමිය නැවතත් ආරක්ෂක අංශ බාර කරගෙන මාස 3කින් මම යාපනයෙන් අයින් කර ආපහු. නමුත් ඒ වෙලාවේ කොහොම වුණත් මම ආරක්ෂක ඇමති සහ අගමැති දීපු නියෝගයට හිස නැමුවේ නැහැ. මම හමුදා වෙනුවෙන් හිටගෙන ඉවරලා මම මේ නියෝගය ප්‍රතික්ෂේප කරා. ඊළඟට නැවතත් 2002. එතකොට නැවතත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති. ආරක්ෂක ඇමති තිලක් මාරපන. එතකොට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇමතිතුමා. වර්තමාන මන්ත්‍රීතුමා. එතුමා යාපනයට එනවා විපක්ෂ නායක හැටියට. එතුමාත් එක්ක එදා යාපනයට එන්න හිටියේ ඒ හිටපු අය හුඟක් ආද ජීවතුන් අතර නැහැ. බාත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රාව එතුමාත් එක්ක. ශ්‍රීපති සූර්යාරච්චියාව. ජේරාජ් ෆර්නාන්ඩෝ පුල්ලයාව. මහේන්ද්‍රන් ආව. මහේන්ද්‍රන් මන්ත්‍රීතුමා. එක්කෙනෙක්වත් ජීවතුන් අතර නැහැ. තව එක්කෙනෙක් ආවා ශ්‍රී ලංකා. එයා විතරයි ජීවතුන් අතර ඉන්නේ. එතකොට මෙතුමා එනවා කියලා මට කෝල් එකක් දීලා කිව්වේ ආරක්ෂක ඇමති. තිලක් මාරපණ ගරු ඇමතිතුමා. එතුමා කිව්වා අයිසේ සරත් අන්න අර මිනිහා එනවා යාපනේ. මම කිව්වා කවුද සර්? අර විපක්ෂ නායක එනවා යාපනේ. තමුසේ යාට වාහනයක් විතරක් අරිනවා. තමුසේ පළාතේවත් යන්න ඕනේ නැහැ කිව්වා. එතකොට එහෙ තිබුණේ වාහනේ එකම වාහනේ තිබුණේ වෑන් එකක් පමණයි. මම කල්පනා කරා මේ මිනිහා විපක්ෂ නායකයා. මම රජයේ පත් කරපු ඔබතුමා පුද්ගලිකව මම අරින්න හැටි ක්‍රියා කරේ මම හිතන්නේ. යාපනේට ඒ වෙලාවේ අගමැති හැටියට. ආරක්ෂක ඇමතිත් එක්ක. මම කල්පනා කරා විපක්ෂ නායකයාට සූසු ගෞරවය මම දෙන්න ඕනේ. වාහනයක් තිබුණේ නැහැ. මට තිබුණ අලුත් ඩබල් කැබ් එකක්. මම ඒ ඩබල් කැබ් එක එලවගෙන ගිහිල්ලා ගුවන්තොටු පොළට ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායකයාගේ නග්ගගෙන ඊට පස්සේ ඒ පිටිපස්සේ අනික් කට්ටියත් නාගෙන නග්ගගෙන පෑය 12ක් පුරාට යාපනේ වටේ ගෙනහිල්ලා නාග දීපෙටත් ගෙනහිල්ලා මෙයා නිදි කිර කිර වැටෙනකොට මම බහැලවිල්ල වටෙන් ඇවිල්ලා එකපාරක් සීට් බෙල්ට් එකක් ඇඳුවා. ඒ විදියට අපි අපේ රාජකාරි කරා. හැබැයි අපි බය වුණේ නැහැ අපේ තනතුර නැති වේවිද. ඊට පස්සේ මට බැන්නා ආරක්ෂක ඇමති කතා කරලා තමුසේ මොන මලී ලව් උඩද ගියේ එතෙන්ට කියලා. මං කිව්වා ඉතින් මගේ රාජකාරිය ඉෂ්ට කරන්න ඕන සර් මට රාජකාරියේ දේශපාලන අදාල නැහැ කියලා. ඒක අන්න මං උදාහරණයක් ඇඩියට මේවා කිව්වේ මේ වර්තමාන ජෙනරල්ලා තමන්ගේ අනාගතය ගැන හිතලා එහෙම නැත්නම් විදේශ තානාපති කාර්යාලවල රැකියාව ලබා ගන්න බලාගෙන විශ්‍රාම ගියාම කොහේ හරි සභාපති කෙනෙක් වෙන බලාගෙන තමාගේ ගෞරවය පාවා දෙන්න එපා. ඒවා උසස් මට්ටමකින් පවත්වාගෙන යන්න. එතකොට කවදා හරි තමුන්නාසලාට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන්. මම ඒ ආකාරයේ රාජකාරි කරලා මට යන්න පුළුවන් තැන් වලට මම ඒත් ගියා කාටවත් අතපාන්නේ නැතුව. අද මේ රටේ තත්ත්වයට අදාළව අද මේ රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ මේ රටේ ආර්ථිකයට වා කියපු කට්ටිය. නැතු ආරක්ෂාවට වා කියපු කට්ටිය නෙමෙයි. රට විනාශ වෙනකොට හුඟක් ආර්ථික විශේෂඥයෝ කටවල් වහගෙන හිටියා. ඒගොල්ලෝ කවදාත් ඒ වෙනුවෙන් කතා කරේ නැහැ. දැන් මේගොල්ලෝ තමයි ආරක්ෂක වියදම ගැන වැඩියෙන් කතා කරන්නේ. සමහරු මේ ළඟදී සාකච්ඡාවක් තිබුණ තැනක එක ඒ සාකච්ඡාවට ආපු ආරක්ෂක විශේෂඥයෙක් කිව්වා හමුදාවල සෙබළු අඩු කරන්න ඕනේ කියලා. මේ බිලියන 35 වැඩි වෙච්ච එක වැඩි කියලා. මම එතුමයන් ප්‍රශ්න කරා. ඇයි එහෙම කරන්නේ කියලා. එහෙම කරා මේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ගේ ගෙවල් දරුපවුල් ඉන්නවා. ඒ මිනිස්සුන්ට කවුද රස්සා දෙන්නේ කියලා. එතකොට විශේෂඥ යෝජනා කරා මේ හමුදා සෙබළු යන්න පුළුවන් ඊට පස්සේ ඒගොල්ලන්ට කුලී වැඩ කරන්න පුළුවන් කියලා. මම කම්පාවටපත් වුණා ඒක අහලා. ආරක්ෂක හමුදාවල ඉන්නේ අනිවාර්යයෙන්ම විශේෂඥ දැනුමක් තියෙන කට්ටිය ඒගොල්ලෝ පුරුදු පුහුණු කරන්න රජයේ උඟක් මුදල් වියදම් කරලා තියෙනවා. ඒගොල්ලෝ එකපාරට ගෙවල් වලට අරින්න බෑ, ආර්ථිකය කඩන් වැටෙනවා කියලා හමුදාවල සේවය කරන අය පාරට බස්සන්න බෑ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ආර්ථිකයේ විශාෂය වුණොත් විනාශ වුණොත් ආරක්ෂාවත් විනාශ වෙනවා කියන එක මතක තියාගන්න. නමුත් අපට ආරක්ෂාවත් එක්ක ගනුදෙනු කරන්න බෑ, ආරක්ෂාව සිකියුරිටි කොම්ප්‍රොමයිස් කරන්න බෑ කියන එක අපි සිද්ධාන්තයක් හැටියට පිළිගන්න දෙයක්. වර්තමානයේ සියලු දෙනාම හමුදාවලා පොලිසිය හැසිරීම ගැන බලාගෙන ඉන්නවා. මේ සියලු දෙනාම ජේෂ්ඨ නිලධාරීන් මේක ඉතා හොඳින් අහගන්න. හමුදා පොලිසිය කිසි විටක තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ජනතාවගේ කට වැසීමට ක්‍රියා නොකළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය රකින්නවා කියන්නේ ඒකයි. දේශපාලනඥයෝ රට විනාශ කරනවා නම් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ජනතාවට පහර දෙනවාද, ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කරනවාද කියන එක අනිවාර්යෙන් හමුදාවල් ඒ ගැන තීරණයක් ගන්න ඕනේ. ඒක අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ත්‍රිවිධ හමුදාව පොලිසිය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් හෝ මානව අයිතිවාසිකම් කඩකිරීමක් කළොත් අපි ඒවා කවදාවත් අනුමත කරන්නේත් නැහැ. අපි ඒවා අමතක කරලා හක බලාගෙන ඉන්නෙත් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒවා භයානක අපරාධ හැටියට අපි සලකන්නේ. ඒවා සිදු කරන අයට විරුද්ධව අපි තාරාතිරම නොබලා අවශ්‍ය පියවර ගන්නවා කියන එක මම මතක් කරන්න ඕනේ. මේ අවස්ථාවේ මම නැවතත් හමුදා ප්‍රධානීට මතක් කරන්න ඕනේ, ඇමරිකාවේ ජනතාව පාරට බෑගු වෙලාවක් තිබුණා. අර ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන පුද්ගලයා ඝාතනය වෙච්ච වෙලාවේ ජනතාව පාරට බැස්සා, ජනතාව වයිට් හවුස් වට කරා, ජනතාව පාර්ලිමේන්තු වට කරා. ඒ වෙලාවේ ඇමරිකාවේ හමුදාපති නිර්භීත ප්‍රකාශයක් කරා. හමුදාව කැඳෙව්වාම හිටපු ජනාධිපති ඒ වෙලාවේ ජනාධිපති ට්‍රම්ප් යුද හමුදාපති ප්‍රකාශයක් කරා. යුද හමුදාව තියෙන ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි, යුද හමුදාව ඉන්නේ ජනතාව සහ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නයි කියලා. ඒකන්ද මේ හමුදා ප්‍රධානී මේ ගෞරවනීය ප්‍රකාශ හිතේ තියාගෙන වැඩ කරන්න අනාගතයේදී. මේ දිනවල අපට ආරංචි පොලිසියේ සමහරු අපි දකිනවා, ගරු ජනාධිපතිතුමා අපි ටීවී එකේ දකිනවා, පොලිසිය සමහර නිලධාරීන් වැඩ කරන ආකාරය මම නම් අනුමත කරන්නේ නැහැ. මම දැක්ක පොලිසියේ SSP කෙනෙක් ළඟදී ඒක ටීවී එකේ පෙන්නවා. එක තැනක ඉන්නවා කීප දෙනෙක් බෝඩ් අල්ලගෙන. ඒ SSP මහත්තයා එතනට ගිහිල්ලා කියනවා මෙතන බෝඩ් අල්ලන් ඉන්න බෑ කිව්වා. එතකොට එතන ඉන්න කාන්තාවක් එතුමියක් නීතිඥවරියක් ඇහුවා, ඇයි මේ බෝඩ් එක අල්ලගෙන ඉන්න බැරි කියලා. එතකොට ඒ SSP මහත්තයා ඒ කාන්තාවට කියනවා, ඔයා මේ බෝඩ් එක අල්ලන් හිටියම මේ පාරේ යන වාහනවල රියදුර මේක අහ බලනවලු. එතකොට රථ වාහන අනතුරු වෙන්න පුළුවන්. එහෙමනම් ඊට පස්සේ මේ පාරවල් ලයිනේ තියෙන බෝඩ් ඔක්කොම ගලවන්න ඕනේ. පාරවල් ලයිනේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම ඔක්කොම ගලවන්න ඕනේ. මේ වගේ නිකන් මේ ඊලව් කතා කියේ කිය රාජකාරිය හරියට නොකර රාජකාරිය නිරඳුමේ ගෞරවය කෙලසන අයට අපිට කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ ආයතනයේ ගෞරවයයි මේ විනාශ කරන්නේ. ඒ වගේම අපි දකිනවා සමහර පොලිස් නිලධාරීන් අපට ආරංචි වෙනවා කොළඹ රාජකාරී කිරීම පවා ප්‍රතික්ෂේප කළා කියලා. සමහරු පොලිසිය බාර අමාත්‍යවරයා කතා කරන තැනින් නැගිටලා ගියා කියලා අපට ආරංචි වෙනවා. ජේෂ්ඨ කොළඹ පොලිස් නිලධාරීන් ඔය දෙන උපදේශ නීති විරෝධී, ඒකන්ද අපට ඔවා ක්‍රියාත්මක කරන්න බෑ කියලා. ඒකන්ද අපි පොලිස් නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා, අපි ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරලා තියෙන අවශ්‍යතාන් වලදී ජනතාව මර්ධනය කරන්න කොයි වෙලාවකවත් ඉදිරිපත් වෙන්න එපා කියලා. අපි දැක්ක ගරු ජනාධිපතිතුමා හිටවු පොලිස්පති කෙනෙක් පෞද්ගලික දස්සල ගුවන්තොට පොල්ට ගියා. එතුමා වර්තමානයේ පොලිස් කොමිසමේ සභාපති. මම හමුදාපති කාලේත් මම හිතන්නේ එතුමා පොලිස්පති වෙලා හිටිය ටික කාලයක්. ඒ කාලේ අපි මිත්‍රයෝ. එතුමා විශ්‍රාම ගියපු දවසේ ඉඳලා මම දැක්කා එතුමා කරේ බැසිල් රාජපක්ෂ කියන ඇමතිතුමා එතකොට හිටපු. ඒ ඇමතිතුමා යනකොට උතුරු නැගෙනහිර අරේ මේ හැමතැනම එතුමාගේ බෑග් එකයි ෆයිල් ටිකයි උස්සන් පස්සෙන් ගියා. එතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට භක්තියෙන්ම ගරු කරපු ගැන එක එක ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමාන වර්තමානයේ ඉන්න තනතුර අනුව එතුමා කරපු දේ හරි කියලා අපි හිතන්නේ එතුමා ගුවන්තොටුපළට ගිහිල්ලා දේශපාලනඥයෝ පිළිගන්න යනකොට. එතුමා මම දැක්ක රූපවාහිනියනුත් කියනවා සරත් ෆොන්සේකා ආවා නම් මම ඒත් බලන්න යනවා කියලා. හැබැයි මම විශ්‍රාම ගියන් පස්සේ කවදා චන්ද්‍රාෆනෑන්ඩු මට දුරකථනේ කතා කරලත් නැහැ, කොහෙදිවත් මුණ ගැහිලත් නැහැ, එතුමාගේ මොනවද ඒකට මට ආරාධනා කරලත් නැහැ. ඒක හන්ද චන්ද්‍රාෆනෑන්ඩු හිටව පොලිස්පත්තුමෝ මම වෙනුවෙන් නම් ඔබතුමා කැපකිරීමක් කරන්න කියලා නම නරක් කරගන්න එපා. ඒක හන්ද ඒ ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට මම දැක්ක පෞගිය අස්සල තමුන්නාසේලාගේ වර්තමාන පොහොට්ටුවේ මන්ත්‍රීවරු මෙතන ඉන්නවා ගොඩක්. ඉතා උද්‍යෝගයෙන් මේ කතාව අහගෙන ඉන්නවා. තමුන්නාසලගේ නායකතුමා කියලා තිබුණා. මම ඒක ලියාගත්තේ වචන වලින්ම. කුමන අභියෝග මැද වුණත් රටේ සම්පත් විකිණීම පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා නොවේ කියලා. නමුත් මම මතක් කළා දෙන්න ඕනේ එතුමාට හමුදා මූලස්ථානයේට මෙච්චර බිලියන් ගණන් දීදීයද මූලස්ථාන ගොඩනැගිලි හදාන්න සිද්ධ වෙලා තියෙන්නේ එතුමා කරපු රාජදේපළ විකිණීම නිසා. එතුමා හමුදා මූලස්ථානයේ කුඩු කරා, හමුදා මූලස්ථානයේ ඉඩම් විකුණුවා. අවසානයේ ඉතුරුලා තිබුණේ අක්කර 4යි. ඒ අක්කර 4ත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා මාස දෙකක් ඇතුළත විකුණලා දැම්. ඊට අමතරව මතක් කළා දෙන්න ඕනේ අර සෙලෙන් දිවා කියලා ආයතනයක් හදන්න හැදුවා. ඒ ආයතන හදන්න හැදුවේ රාජ්‍ය දේපළ විකුණන්න මිසක් නැතුව තමුන්නාසලගේ පුද්ගලික දේපළ විකුණන්න නෙමෙයි. යුදා ගුවන් හමුදා මූලස්ථානේ, නායක හමුදා මූලස්ථානේ, පැප්‍රොබේන් හෝටලේ තියෙන ස්ථානේ, ඒ වගේ වටිනා ඉඩකඩම් විකුණන්න තමයි සෙලෙන් දිවා හදන්න හැදුවේ. ඊට පස්සේ අමතක කරන්න එපා, පෝට් සිටිය හදලත් ඒකත් විකුණන්න ආරම්භ කරන්න හැදුවේ නොයේ කනපනත් ගේන්න හැදුවේ. ඒවා ඔක්කොම විදේශිකයන්ට
විනාඩි දෙක කාලයක් තිබුණා ඔබතුමාට.
එතකොට ඒකාන්දා අපට මතකයි කවුද මෙයා විකුණුවේ, කවුද මෙයා විනාශ කරේ කියලා. මේ අවස්ථාවේ ආරක්ෂක ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කරන්න කැමති, මේ රට වර්තමාන අගාධයකට ඇදලා දැම්මේ මේ රටේ දූෂිත දේශපාලනඥයෝ බව. මේ රට සමස්ත ජනතාවගේම ජීවිත මේ දූෂිත දේශපාලනඥයෝ විනාශ කළා ඉවරයි. මේ වෙනකොටත් මේ රජය ස්ථිර දැක්මක් නැතුව තවදුරටත් ජනතාව රැවටීම කරගෙන යමින් බලේ රැඳීමට පමණක් උත්සාහ දරමින් සිටිනවා කියන එකයි මගේ පුද්ගලික මතය. සමස්ත ජනතාවගේ අනාගත පරපුරේත්, අපේ දරුදරියන්ගේත්, තමුන්නාසලගේ දරුදරියන්ගේත් අනාගතය අනුතරයේ බව අපි දැන්වත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ රටේ සියලු දෙනාම ආරක්ෂක අංශ අයවලුන්ගේ අයවලුන් පවා මෙම විනාශයේ ගොදුරු බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා මේ රට දූෂිත දැක්මන්නේ දේශපාලනඥයන් බේරා ගැනීමට ඇති එක මාර්ගය නිර්පාක්ෂික නිරායුධ ජනතා අරගලයක් පවණක් කියන එක මත් තරයේ විශ්වාස කරනවා. ඒක මගේ හර්ද සාක්ෂිය. මට මගේ තියෙන දේශපාලන අධ්‍යක්ෂී මනුව මගේ හර්ද සාක්ෂිය පවසල් පණිවිඩේ. එම අරගලයට දේශපාලනඥයෝ බයයි. සමස්ත ජනතාවගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ කැපවීම කරන්න, මේ දේශපාලනඥයන් රට බේරා ගැනීමේ කැපවීම කරන්න. අරගලය ගාලු මෝදර කරන්න බැරනම් කොළඹදී මර්ධනය කරනවා නම් ගමේදී කරන්න, ගෙදර ඉස්සරහදි කරන්න, ගමේ තියෙන නගර ඉස්සරහදි කරන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මර්ධනයට බය වෙන්න එපා. ජනතාව රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම අවසාන වශයෙන් කියන්නේ රටේ ආරක්ෂාව කිසිසේත්ම දුර්වල වීමට ඉඩ නොදිය යුතු බවයි. ආර්ථිකයට වාසි යුතු අයගේ නොහැකියාව මත රටට ඌර විනාශය නිසා රටේ ආරක්ෂාව කඩා වැටෙන්න දෙන්න බෑ. ආරක්ෂක හමුදා සහ රණවිරුවෝ කරපිංචා ගානක් දමන්න උත්සාහ කරන්න එපා. රණවිරුව මව්බිම ඉනුවෙන් කළ කැපවීම අමතක කරන්න එපා. මෑත අතීතයේ රටේ ගෞරවය රැකුණා නම් රැකුණේ රණවිරුවෝ යුද ජයග්‍රහණය හරහා ගෙනත් දීපු ගෞරවය පමණයි. ඒ සඳහා අපි ඉස්ලේ මස්සහර දන් දීලා අපේ ජීවිත පරදුවට තියලා අපේ දරු පවුල් පවුල් පන්සල් අමතක කළා කැපීම් කරපුවා අමතක කරන්න එපා. මෙතන ආරක්ෂක ලේකම්තුමා ඇති ගිය පාර අවුරුද්දට ඉස්සෙල්ලා කතායේදී මං කිව්වා මහාවංශය විකෘති කරලා තියෙනවා, යුද්ධය ගැන මේකේ සුරංගනා කතා ලියලා තියෙනවා, ඔබතුමා මං දැක්ක ප්‍රකාශයක් කරනවා මේක නිවැරදි කරනවා කියලා. නමුත් මේ වෙනුවෙනුත් ඔබතුමා එක් කරලා නැහැ. ඒ ගැන අවශ්‍ය පියවර ගන්න. ඊළඟට ගංජා හමුදාවට දෙන්න ඕනේ හොඳට යුද්ධ කරන්න කියපු ගෞරව මන්ත්‍රීතුමා, රෝහණ දිසානායක මන්ත්‍රීතුමා ඉන්නවත් දන්නේ නැහැ. හමුදාපත්තුමා එක අහන් හිටියා නම් හොඳයි. අනාගතයේදී ඔබතුමා හමුදාවේ රෙජිමේන්තුවක් හදන්න ගංජා රෙජිමේන්තුව කියලා. මොකද රෝහණ දිසානායක මන්ත්‍රීතුමා කියනවා අතීතයේ හමුදා හොඳට මේ ලංකාවේ හමුදා යුද්ධ කරේ ගංජා ගහලා, දුටු ගැමුණුල කාලේ යුද්ධ ඔක්කොම ජයග්‍රහණය කරේ හමුදා වලට ගංජා දුන්නේ ඉඳ කියලා. ඒක හන්දා මේවා ඊට සුරංගනා කතා. ඒවා අහනකොට අපිට ටිකක් ලැජ්ජා හිතෙනවා හමුදා ඉතිහාසයේ ගංජා ගහපු සොල්දාදුව හිටියා කියනකොට. ඊළඟට මම කියන්න ඕනේ ජනාධිපතිතුමා, ඔබතුමා මේකට අවශ්‍ය වෙලාව මට දෙන්න විනාඩියක්, ඔබතුමා මට විනාඩියක් ඉල්ලලා දෙන්න. පාස්කු ප්‍රහාරය ගැන ඒගොල්ලෝ කෑමට ගිහිල්ලා පාස්කු ප්‍රහාරය ගැන බුද්ධියංශ යුතුකම් ඉෂ්ට කළ නැහැ. වෙන මේ වෙනකනුත් බුද්ධියංශ අතීතයේත් ඉෂ්ටකම් හේතුකම් ඉෂ්ට කරේ නැහැ. බුද්ධියංශ ඉතා සාර්ථකයි ඉතා දක්ෂයි කියලා දැන් කිව්වට ජනාධිපතිතුමා එළවන දවසේත් බුද්ධියංශ කියලා තිබුණේ කොළඹට එන්නේ 10 15000 කියලා. අන්තිමේ 110000ක් පැනලා ජනතාව කොළඹට ආවා. ඒක හන්දා සැලේ කියන පුද්ගලයා බුද්ධියංශ භාරව හිටව පළියට බුද්ධියංශ සාර්ථක වෙන්නේ නැහැ. ඒවා අනිවාර්යෙන් නවීනකරණය කරන්න ඕනේ, ප්‍රතිසංවිධානය කරන්න ඕනේ. ඊළඟට මම අවසාන වශයෙන් කියලා ඉවර කරන්න ඕනේ, තමුන්නාසේලා තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අරගෙන හිරේ දාන එක නවත්තන්න අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. වසන්ත මුදලිගේ නිදහස් කරන්න, සිරිධම්ම හාමුදුරුවෝ නිදහස් කරන්න. අවසාන වශයෙන් මඩ පත්‍රිකාවක් යන ගරු ජනාධිපතිතුමා ඇමතිවරු බිල් ගෙවලා නැහැ කියලා ඇමතිවරුගේ නිවාසවල. මම මාත්‍යාංශ නිවාසේ බාර ගන්නකොට මට ඉස්සෙල්ලා හිටියේ මහින්ද අමරවීර ඇමතිතුමා. එතුමා මට කියලාමයි බාර දුන්නේ මේකේ පරණ කාලේ ඉඳලා එන ලක්ෂ දෙකක බිලක් තියෙනවා කියලා. ඒකට මමත් මගේ අමාත්‍යාංශයට ඒක ප්‍රකාශ කරා. ඒ බිල් ගෙව්වේ නැහැ. ඊට පස්සේ මම අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමාට බාර දෙනකොටත් මම මේ ලක්ෂ දෙකේ බිලත් එක්කම බාර දුන්නා. දැන් මගේ නමත් ලයිස්තුවක දාලා තියෙනවා, මම ලක්ෂ දෙක බිලක් ගෙව්වේ නැහැ කියලා. මම දන්නවා ඇමතිවරු සියලු දෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා. මේක කවුරු හරි විදුලි බල අමාත්‍යතුමා හරි විදුලි බල අමාත්‍ය ඒ මණ්ඩලයේ කට්ටිය හරි මේක ජනතාවට විස්තර කරන්න මේ මඩ ගැසීම් කර කර වැරදි විදියට ඇමතිවරුන්ගේ ඡාත ඝාතනය කරන එක මම අනුමත කරන්නේ නැහැ. ජය වේවා.
සුතිගරු මන්ත්‍රීතුමා, අතිගරු ජනාධිපතිතුමා,
ගරු සභාපතිතුමනි, මම මේ විෂය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඊයේ සඳහන් කරපු කාරණා දෙකක් ගැනත් මම විශේෂයෙන් කියන්න ඕනේ. මුජිබු රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන්බිය ඇති වී ඇති බව. මම ඔබතුමාට කියන්න ඕනේ, තුන්බිය පුද්ගලයෙක් හැදෙන්න බෑ. තුන්බිය ඇති උනේ විශාලා මහනුවර. ඒක ජනතාවට ඇති උනේ එකක්. රෝග බිය, අමානුෂ්‍ය දිය, මරණ බිය. ඒක පුද්ගලයන්ට මේ ජන සමූහයකට ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් එතුමා ඒ කරුණ පැහැදිලි කළා රතන සූත්‍රයේට ඇහුම්කන් දෙන්න කියලා මම කියනවා. අපි කිසි විටක පුද්ගලයෙක්ට තුම්බිය හැදෙන්නේ නැහැ. මරික්කා බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි. ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් කිව්වා අරගලයට පින්සුදුවන්ට ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්ධනය කිරීමට. ඒ කියන්නේ අරගලයට පිනෙන් නෙමෙයි, මේ රටේ ජනාධිපති ගියොත් ඒ තනතුර ගන්න ඕනේ අගමැති. ඒ නිසා තමුන්නාන්සේ එනම් ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණ. එයා බදාගෙන හිටියනම් මං අගමැති නෙමෙයි. අනිකම් නීතියෙන් මම වැඩ බලන අගමැති වෙන්න තිබුණා. ජනාධිපති මම ගෙදර පිච්චුවා මේකෙන් අයින් වෙන්න කියලා. ඉතින් මං ඒකෙන් අයින් වුණේ නැහැ. ඒකයි මම මෙතන ඉන්නේ. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් අද කිව්වා මං ගන්න මම මේක ඉල්ලුවා මට සඳහන් මම මේක ඉල්ලුවේ නැහැ. මට කැඳවලා දුන්නේ නැද්දි රටේ තත්ත්වය නිසා මං ඇත්ත වශයෙන්ම මට මහානායක ස්වාමීන් වහන්සේලා එක්කම මේක බාරගත්තා. මං ගිහින් ඉල්ලුවේ නැහැ. මං ලියුම් ලිව්වේ නැහැ. ඒත් මං හිතන්නේ විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියෙනවා මැයි 12 වෙනි දා එතුමා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එව්වේ ලියුම. ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක් වී කෙටි කාලීන ආණ්ඩුවක් පීඨවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රමාත්‍ය දුරේ බාර ගැනීමට තීරණක නැති බව ප්‍රකාශ කරමි. මට බයින්ද? ඒ වෙනකොට මං දිවුරුන් දීලා ඉවරයි. ඉතින් මං දන්නේ මොකද මේ කෙව්වේ කියලා. ඒක වන්න වැඩන්නේ. ඉතින් මං කොහොම හරි මේක වාර්තා කරන්න කියලා ගරු සභාපතිතුමා මම කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපියත් හැන්සාඩ් එකට ඇතුල් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. අනික මට බැන්නේවා මං කියන්නේ යන්නේ මට උවමනාවක් නැහැ. ඉතින් මට කිව්වා මං ජනාධිපතිගේ අතනට මම මොනවා කරන්නද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගිහින් විපක්ෂ නායකතුමාගේ උපදෙස් අරගත්තා. ඒක ඔබතුමලට ඕන නම් පක්ෂ විවස්ථාව බලන්න පුළුවන්. විනය පරීක්ෂණයක් තියන්න පුළුවන්. මට බයින්න එපා. එතුමනේ කිව්වේ නිශ්චිත අවම කාල රාමුවක් තුල ජනාධිපති දුරෙන් ඉවත් වීමට ගිරවීම. ඉතින් මං මට දිවුරුම් දීලා මාස දෙකකට පස්සේ එතුමා ඉවත් වුණා. මං යන්නේ අයින් වෙන්න කිව්වේ නෑ. ඔබතුමල්ලා කිව්වා අයින් වෙන්න කියලා. ඉතින් මං කොහොමද ජනාධිපති? මට බය මොනවා කරන්නද? මං ඉන්න කැන දැනගෙන මේකට දෙන්න එපා කියලා ඉන්න කියන්න තිබුණේ. දැම් මට කරන්න දෙන්න කොහොමද ලියුම කියවන්න කියලා මං කියන්න කැමති. විශේෂයෙන්ම මා අපේ හමුදාව ගැන කතා කරනකොට සමහරු කිව්වා හමුදාවේ වියදම වැඩි වුණා කියලා. ඔව් මේ අවුරුද්දේ තියෙන මේ හමුදාවක වියදම පෑ 24කින් කරන්න බෑ. සමහරු කියන හැටියට මේ සේවයේ 25000ක් පාට දාන්න බෑ. අපි දැන් සැලැස්මක් හදාගෙන යනවා. ඒ අනුව ක්‍රියාත්මක කරන්න තියෙනවා. විශේෂයෙන්ම යුද්ධ හමුදාවට මේ සැරේ වැඩි වියදමක් දෙන්න තිබුණා. ඒක අපිට නවත්ත ගන්න බෑ. සංඛ්‍යාව අඩු වුණාට මං හිතන්නේ උසස් වීම වැඩි වෙලා තියෙනවා. ඒකෙන් මුදල් යනවා. අන්න එහෙම කාරණා තියෙනවා. අනික මේ යුද්ධ හමුදාව දැන් අපි යොදවන ආහාර සුරක්ෂිතභාවය වැඩසටහන් සඳහා මේ ඇත්ත වශයෙන්ම හමුදා ගොවි පොළවල් වලින් විශාල ප්‍රමාණයක් අපිට එනවා. මං හිතන්නේ බඩු ප්‍රවාහණය කරන්නට එමත් වොමනා තරම් හමුදාව යොදවන්න කියලා මං කියලා තියෙනවා. ඒත් කොහොම හරි හමුදාවේ අනාගතය ගැන බලන්න ඕනේ. අපි ඒ ගැන ඩිෆෙන්ස් 2030 කියන වාර්තාව අරගන්න. අපි කොහොමද මේක වෙනස් වෙන්න තියෙනවා. අපිට අද තර්ජනයක් නැහැ කියලා ඉන්න බෑ. ලෝකේන තර්ජනේ මීට වඩා වෙනස් වෙනවා. අපිට 71 තිබුණේ තර්ජනේ නෙමෙයි 80 ගණන් වල තුනේ. ඊළඟ සැරේ එනකොට බලන්න අපිට පාස්විඩ සිදුනේද? ඉතින් ඒ වෙනස් වෙනස් විදිහට ඒවා ඉන්නවා. ඒවා අපි මතක තියාගන්න ඕනේ. අනික ගෝලීය තත්ත්වය ජියෝපොලිටික්ස් has made us the center with all the big powers getting involved. ඉතින් එතනදී අපිට විශේෂයෙන්ම මූද ගැන බලන්න තියෙනවා. ඉන්දියන් සාගරය ගැන බලන්න තියෙනවා. බලවතුන් ඉන්න තැන කොහොමද අපි කරන්නේ? අපේ නාවික හමුදාව වැඩි කරන්න ඕනේ 20-30 වෙනකොට. යුද්ධ හමුදාව අඩු වෙන්න පුළුවන්. වැඩි ප්‍රහාණ යාන්ත්‍රා තියෙන්න පුළුවන් මේ ගුවන් හමුදාවේ. ඩ්‍රෝන ඕනේ 20-40 වෙනකොට මේක තවත් වැඩි වෙනවා. ඉතින් අපි බලන්නේ කොහොමද මේක ගෙනියන්නේ? ඒත් අපිට ඕන වෙලා තියෙන්නේ අපේ ආරක්ෂා වියදම අඩු කරගෙන 4-3 තියෙන්නේ. ඒක විශේෂයෙන්ම දියුණු වෙනවා නම් අපිට අපේ පුළුවන් නම් අපේ ආර්ථිකය 8% දියුණු කරන්න ඒ ඕන තරම් මුදල් තියෙනවා. සිංගප්පූරුව මේක දියුණු කරේ වර්ෂ ගණනාවක් 8% දියුණුවක් ඇති කරන්න. ඉතින් මේ දියුණුව ඇති කරන්න නැතුව කරන්න බෑනේ. ඉතින් මේ ඔක්කට කියනවා හමුදා හදන්න කරුණාකරලා බාර දෙන ශීඝ්‍ර දියුණුවක් ඇති කරන්න. අර පරණ ක්‍රමයට ගිහින් මේව අල්ලගෙන කරන්න බෑ. ඒකට අපි අලුතෙන් හිතන්න ඕනේ. ඒ වගේම දැන් හමුදාවෙන් පිට වෙන අයටත් මේ සමාජයේ වැඩ කටයුතු කරන්න ඉඩ තියෙන්න ඕනේ. විශේෂයෙන් බොහෝ දෙනෙක් අද රට පිට වෙන යන වෘත්තිය වේදී මං හිතන්නේ හිදස පුරවන්න පුළුවන් අපේ මේ හමුදාවය පුහුණු කරලා එතෙන්ට යවලා. ඒකයි අපි විශ්‍රාම යන කාලේ 22 ඉඳන් 18 කැමති අයට අඩු කරේ. අනික් අයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් අලුතෙන් මේ හමුදා හදන්නට උඩ අලුතෙන් හිතන්න ඕනේ. මම කැමති අපිට යුද්ධ නැවක් ලංකාවේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ ශක්තිය අපිට තියෙනවා. ඒ මුදල් තමයි අපි හොයාගන්න තියෙන්නේ. අපිට අලුතෙන් හිතන විදිහට ඩ්‍රෝන ගන්න වෙයි. අපි දන්නේ ඊළඟ සැරේ මම බැලුවා බ්‍රිතාන්‍යයේ 20-35 වෙනකන් සැලසුම් හදලා තියෙනවා. කරගෙන යන්නේ. අපි අලුත් නීතියක් ගේනවා. ආරක්ෂක මණ්ඩලය නීතියෙන් ඇති කරනවා. ජාතික ආරක්ෂක උපදේශක තනතුර ඇති කරා. ඒ සමගම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරන්නට යනවා. ඒකම ත්‍රිවිධ හමුදා කොමිටියක් පත් කරනවා. ඒ නිර්ධාරණය මේ ඔක්කොම සාකච්ඡා කරලා ඒවා මේ සභාවට ගේන්නම්. ඒ වගේම අදාළ නීති ඔක්කොම අපි ඉදිරිපත් කරමින් ඉන්නේ. අපිට උවමනා වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අලුත් හොඳ හමුදාවක් ලංකාවට ඇති කරන්න. ඒ කරන්න ශීඝ්‍රයෙන් දියුණු වෙන ආර්ථිකයක් උවමනයි. පොලිසිය ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. අපි ඒ වගේම පොලිසිය පිළිබඳක් විශේෂයෙන්ම අපි ඇති කරන්නට යනවා. මේ අවස්ථාවේ වාර්තාවක් ගන්නවා පොදු ආරක්ෂා පබ්ලික් සේෆ්ටි රිපෝර්ට් කියලා. අපි කොහොමද ඊළඟ අවුරුදු 10 පොලිසිය දියුණු කරන්නේ? මම එමෙතුමාට කියලා එතුමා ක්‍රියාත්මක කරනවා. මං හිතන්නේ පොලිස් ආඥාපනිත දැන් ඇත්ත වශයෙන්ම කෞතුකාගාරයට එවන්න තියෙන්නේ. ඉතින් අලුත් එකක් සකස් කරන්න කියලා විශේෂයෙන්ම අපි ක්‍රියා කරගෙන යනවා. ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳ. ඒ වගේම පිටරට මිනිසු පටවණය ගැන මේව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම ආරක්ෂා කරගෙන අපි ක්‍රියා කරන්න යන්නේ. ඉතින් මේ අවුරුද්ද බලනවා නම් මම විශේෂයෙන්ම යුද්ධ හමුදාවට ස්තුතිවන්ත විශේෂයෙන්ම යුද්ධ හමුදාවට මං ස්තුති කරනවා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න ආව ඒ බලෑණි වලට මං විශේෂයෙන්ම ස්තුති කරනවා ද යා මොබයිල් ඒ බලෑණි නොතිබුණා නම් අද මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ මෙහෙම අපි වාඩි වෙලා කතා කරන්නේ නැහැ සාකච්ඡා කරන්න බැරි වෙනවා අපේ මේ ව්‍යවස්ථාව අනුව හරියටම අපි කියෙව්වොත් තුන්වෙනි වගන්තිය කියලා තියෙන්නේ මේ රටේ ජනතා පරමාධිපත්‍ය අයිති ජනතාවට ඒක ක්‍රියාත්මක කරන මාර්ගයේ හතරේ තියෙනවා ව්‍යවස්ථාදායක බලය ආරක්ෂක ඇතුළු විධායක බලය ඊළඟට නීති එක්ක පාලි අධිකරණ බලය මේ විදිහට ක්‍රියාත්මක කරන්න ඊළඟට මූලික අයිතිවාසිකම් ඒකම ජනතාවට සහභාගී වෙන්න පුළුවන් ඍජුව එක අවස්ථාවක් ජනමත විචාරණේ කාටවත් පාරට බැහැලා ඒ ගැන නටන්න බෑ එහෙම ඉඩක් නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා යදවන්න ඉඩක් නැහැ හමුදාවට තියෙන්නේ මෙන්න මේක ආරක්ෂා කරන්න මේ රටේ ආණ්ඩු පෙරලන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බෑ පාරට බැහැලා අපේ පන්සල් වල ස්වාමීන් වහන්සේලාට මේ තර්ජනය කරනකොට සිවුරු ඇඳගත්ත බට්ටු දාලා තර්ජනය කරනකොට අපි නිකන් ඉන්නේ අපේ මහානායකලාට තත්ත්වය කරනකොට නිකන් ඉන්න බෑ හමුදාවට යුතුකමක් තියෙනවා විවස්ථාවේ නවවෙනි වගන්තිය අනුව ඒව නවත්තන්න ඒව කරන්න බෑ ඒවට ඉඩ දෙන්න බෑ මං හිතන්නේ මං කියන්න කැමති මේ සෙල්ලම නවත්තන්න ඕනේ පැවිදි පුද්ගලයන් මේවට දාලා මේ රටේ කලබල ඇති කරන එක පැවිද්දන්ට පැවිද්ද වැඩ කටයුතු කරන්න කියන්න අපේ සංඝයා වහන්සේට මෙහෙම ගෙනල්ලා කොහොමද කරන්නේ අපි ඉඩ දෙනවද මම නම් ඉඩ දෙන්න කැමති නෑ ගිහි අය කරන එක වෙන එක මේව කරන්න බෑ අනික මං ඇමතුමාට කියන්න කැමති අපි කවුරුවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් මේ අත්අඩංගුවේ නැහැ මං දන්නේ මේව පිළිබඳ මං අනික් ඒවා ගැන මෙතන නෑ මේ 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 යටතේ තිබුණේ මුදලිගේ දැන් අවුරුදු 8ක්ද 9ක්ද විශ්වවිද්‍යාලෙ මේක හරි වැඩන්නේ මං විශ්වවිද්‍යාලෙන් පිටුනේ 21 එයා 31යි ඉන්නවා මේ ඇත්ත වශයෙන්ම Tamanට වැඩිපුර එක අවුරුද්දක් දෙන්න පුළුවන් ඊට පස්සේ විශ්වවිද්‍යාලෙන් යන්න ඕනේ එච්චරයි කරන්න තියෙන්නේ මේ මේ මේවා යටතේ කියන්න බෑ මේ ඔක්කොම අපි කරන්නේ මේ ඔක්කොම අපි කරන්නේ අරගලයට ජනතාවට කියලා මම එකක් කියනවා මම එක කෙලින් කියන්නම් මොකද මටත් ඕනේ මානව හිමිකම් ආරක්ෂා කරන්න අරාජිකත්වයටත් ප්‍රචණ්ඩත්වයටත් මානව හිමිකම් වලට ඇතුල් වෙන්නේ නැහැ ඒක ඒකෙන් පිට මානව හිමිකම් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත් අරාජිකත්වයත් ඇති කරන්න බෑ
Article 15
of the Constitution. ඒක දෙන්නම තියෙනවා. තුන්වෙනිව මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපොයි ආරක්ෂා කරන්නත් බෑ. අපේ නීතිවල අපේ මූලික අයිතිවාසිකම් තියෙනවා 14 වෙනි වගන්තියේ. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම නීතියේ නියම කරන ලැබී සීමාවලට මහජන ආරක්ෂාව සඳහා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකම් භුක්ති හැක්කේද මේ ඔක්කොම තියෙනවා 15 1යි 15 2යි 15යි 3 මේවා සීමා තියෙනවා මේ සීමාවෙන් පිට යන්න බෑ සමහරු අද කියනවා අපි තමයි මිනිස් අයිතිවාසිකම් කරන්නේ සමහරු කියනවා I am human right defenders මේ මොකක්ද කරන්නේ? මොන ඩිෆෙන්ඩර් එකක්ද? අර ලෑන්ඩ්රෝ ඩිෆෙන්ඩර් එකක්ද? වෙන ඩිෆෙන්ඩර් මොකක්ද කරලා තියෙන්නේ? අඩු ගන්න අපි ක්‍රියා කළ මේව කළා තියෙනවා. ක්‍රිමිනල් ඩිෆමේෂන් නැති කළා තියෙනවා. මේ ස්වාධීන කොමිෂන් ගෙනල්ලා තියෙනවා. ඒ පියුර අරගෙන තියෙනවා. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවේ IPPCR පනත ගෙනත් තිබුණා. එක එක විදිහට කළා තියෙනවා. උසාවියට ගිහින් උල්ලංඝනය කරා කිව්වොත් ඒකට යටත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන ඩිෆෙන්ඩර් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? අපිට තියෙන ඩිෆෙන්ඩර් ටිකට ඩීසල් දාලා දුවනවා. මේ ඩිෆෙන්ඩර්ලට ඩීසල් දානවා. ඒ තමයි අපි මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා පිට රටින් සල්ලි අරගෙන තමන් ජීවත් වෙන්නේ. කෝක නැත්ත? මට කියන්නේ එක්කෙනෙක් නැකිලා කියන්නම් මම හිම කරේ නැහැ කියලා. මම මේ අය දන්නවනේ. මේ අය එක්ක මම වැඩ කරලා තියෙනවනේ. මම අය ආරක්ෂා කරේ. මටයි කෑ ගහන්නේද? ඔය අයිතිය තව කියන්නද? මේ ඉන්න අය නිසා මං කියන්නේ. තව කියන්න වැඩක් නැහැ. මේ ඉතින් අපිට තියෙන්නේ මේ රටේ මෙහෙම අවුලක් ඇති කරන්න ඉඩ දෙන්න බෑ. නීති යටත ඕන එකක් කරන්න. මං මේ විපක්ෂ නායකතුමා කියලා දුනා මං මේ පාර්ලිමේන්තු කල් දාන්නේ නැහැ. මං කල් දාන්නේ නැහැ. මට කල් දාන්න බෑ. මට කල් දාන්න උවමනාවකුත් නැහැ. මං කියන්නේ මං නිකන් පාර්ලිමේන්තු විසුර හදින්න යන්නේ නැහැ. පාරේ කෑ ගැව්වා කියලා. කෑ ගහන අය නෙමෙයි බහුතරය අද. බහුතරේ නිශ්ශබ්දලා ඉන්න. ඒ නිශ්ශබ්ද උනේට ජීවිතය ගෙනියන්න. තමන්ගේ අයිතිවාසිකම් බලා ගන්න. අයිතිය තියෙනවා. ඒ හිමිකම් තියෙනවා. ඒ හිමිකම් අනුව තමයි ක්‍රියා කරන්න තියෙන්නේ. මේ අපේ නිලධාරීන් මේ වගේ වැඩ කටයුතු කරන්නේ. දැන් මානව හිමිකම් අරගෙන පොලිසිය ඔක්කොම හිර කරන්න හදනවා. පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කළා කියන එක නෑ නෙමෙයි. තමයිට පොලිසියට ගෙනිහිල්ලා පොඩි හිර මේකක් හොරකමක් නිසා ගහනවා. තමයිට වෙනත් ක්‍රියා කරනවා. ඒවට නඩු දාලා ඒව කරපු අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධව තීන්දුව දෙනවා නම් අපි ඒකට විරුද්ධව ක්‍රියා කරන්න. ඒත් මෙතන කරන්නේ හදිසි අවස්ථා ඇති කළා කලබල ඇති කළා පොලිසිය ගියා මේක නවත්තන්න ඒගොල්ලට විරුද්ධව දානවා. මානව එක දාන්නේ මානව හිමිකම් නිසා නෙවෙයි පොලිසිය ක්‍රියා කරන එක නවත්තන්නේ. ඒ නිසා මං හිතන්නේ මං නීති පොත්තුමාට කියලා තියෙනවා මේ ගැන බලන්න මෙහෙම ක්‍රියා කරනවා නම් අපි 15 යටතේ නීති ගේන්න ඕන කියලා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. නිල හමුදා නිලධාරියෙක් වුණොත් පොලිස් නිලධාරියෙක් වුණොත් ඒ අයට ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ. මම දන්නවා ඒක වෙලා තියෙනුයිද කොහොමද ඕක වෙලා තියෙන්නේ කියලා. මගේ ප්‍රධාන ආරක්ෂා නිලධාරිය අයින් කරන්න බැලුවානේ. මානව හිමිකම් දාලා මම ගෙදර කුච්චලා ගිනි තියලා ඊට අමතරව මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය අයින් කරන්න ගියා. මම ගෙදර තියෙනකොට ඔක මේකක් නෙමෙනේ. උනේ මාධ්‍ය සිරස. සිරස මාධ්‍ය. ඊට පස්සේ මොකද්ද කරේ? මමයි ගිහින් ඒගොල්ලට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. නෑ ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන නිලධාරිය මයි චීෆ් මයි ඩිරෙක්ට් MSD අධ්‍යක්ෂව ඉවත් කරන්න කියලා. මොකද එයා කරපු වැරද්ද? ඒ කියන්නේ සිරසට ප්‍රශ්නයක් තිබුණ නැහැ. මම උවමනාවක් තිබුණා මගේ ආරක්ෂා ප්‍රධාන අධ්‍යක්ෂතුමාත් ඉවත් කරන්න. එයා ඇත්තට සම්බන්ධ වුණේ නැහැ. අපේ ඉන්න අයගේ නම් අහනවා. නීතිපති කියලා මම මොකක්වත් කිව්වේ නැහැ. මානව හිමිකමක් දැනගන්න ඕනේ මේ ගිහින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න මේ වැඩ කටයුතු වලට. අන්තිමට මොකක් දුන්නේ? ඉතින් ඊයේ මේක හරියට මම නම් කරේ නැති නිසා තමයි උනේ. දැන් මම ඔක කිව්වෙන් පස්සේ ඊයේ මේ ගිය මේකට සහභාගී වුණ මේ මාධ්‍ය ආයතනේ කියලා සිරසෙන් බලන්න මට ගහන්න 7 දෙනෙක් දාලා තියෙනවා. 7 දෙනෙක් දාලා තියෙනවා. එක එක අයගෙන් ගන්නවා. දුමින්ද නාගමුවෙන් ගන්නවා. නාගමුවෙන් ගන්නවා. ඊළඟට විද්‍යාර්ශන කන්නංගරගෙන් ගන්නවා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන්. මං කියන්නේ මට කියන්නේ ඉස්සෙල්ලා කරුණාකරලා ශිෂ්‍යයන්ව ආරක්ෂා කරලා දෙන්න නවක වදයට විරුද්ධව. මමත් දන්නවා නිර්මාල් හොඳට. ඉතින් මේ සෙල්ලම ගෙනියන්න එපා. අපිට ආණ්ඩුවක් කැටියට ඕනේ, විපක්ෂයක් ඕනේ. මං කියන්නේ විරුද්ධ අපි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳමු.
ඔයාලට ගහලා ආපහු කියන්න බෑනේ මිනිස්සුට ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න කියලා. සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් වුණොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ. යට ඉන්න කෝපරෙල් ඉඳන් උඩහම ඉන්න අපේ ෆීල්ඩ් මාර්ෂල් ඔක්කොම එකතු වෙලා මේ 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 ආයතනය ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි අපි කරන්න ඉන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ පොලිසියටයි ස්තුති කරමින් මගේ වචන සභාවෙන් අවසන්.
ස්තුති ස්තුති අධිකරණ අධිපතිතුමා.